අනුර කුමාර දිසානායක මැතිතුමා
ගරු කතානායකතුමනි 23 දෙක යටතේ මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. විශ්වවිද්‍යාල බාහිර උපාධි පාඨමාලාවට ලියාපදිංචි කර ගැනීම සීමා කිරීම හේතුවෙන් ඊට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින විශාල සිසු පිරිසකට මුහුණ පෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල විසින් බාහිර උපාධි පාඨමාලා දිගු කලක සිට පවත්වාගෙන එනු ලැබුවා. උසස් පෙළ සමත් එහෙත් ඉඩකඩ නොමැති වීම නිසා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකිව අසාධාරණ ලක් වූ විශාල සිසු සිසුවම් ප්‍රමාණයක් මෙමගින් විශාල සහනයක් සැලසුණා. එහෙත් පසුගිය ආණ්ඩු උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවක් හේතු කරගනිමින් බාහිර පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්පූර්ණයෙන් අත්හිටෙවුවා. නමුත් අපි පාර්ලිමේන්තුව හඬ නගලා ඒ සිසුන්ගේ විරෝධතා හේතු කොටගෙන අතිශය අසාධාරණ ලෙස මෙම අත්හිටවීම 2014 දෙසැම්බර් මාසේ දක්වා ක්‍රියාත්මක වුණත් 2014 වසරේ නැවත බාහිර උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට තීරණය කරනු ලැබුවා. එහෙත් ඒ සඳහා දැඩි කොන්දේසි පනුන් ලැබුවා. මේ කොන්දේසිය හේතුවෙන් පෞද්ගලික ආයතනවලින් උපාධි ලබා ගැනීමට මුදල් නොහැකි විශාල සිසු සිසුවන් සංඛ්‍යාවකට උපාධියක් ලබා ගැනීම තිබූ සීමිත අපේක්ෂාව බිඳ වැටුණා. ඔබතුමාට මතක ඇති ගාස්තු පවා වැඩි කරා. නමුත් දැන් ඊටත් වඩා බරපතලයි තත්ත්වය. 2014 සහ 2015 අධ්‍යන වර්ෂ දෙකට අදාළව බාහිර උපාධි පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිටු සභාව විසින් කැලණි විශ්වවිද්‍යාලය වෙත විශේෂ උපදේශමාලාවක් නිකුත් කර තිබෙනවා. මොකද මේ බාහිර උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්නේ කැලණි විශ්වවිද්‍යාලය. ඒ අනුව එම පාඨමාලාවට සිසුන් ඇතුළත් කර ගැනීමට බරපතල ලෙස කප්පාදු වීමක් සිදු වී තිබෙනවා. එම නියෝගවල ඇතැයි ප්‍රකාශ කරන්නේ එක් අධ්‍යන වර්ෂය සඳහා බඳවා ගන්නා අභ්‍යන්තර සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණක් බාහිර උපාධි වලට බඳවා ගන්න කියලා. ඒ කියන්නේ බඳවා ගන්නේ අභ්‍යන්තරව 1000 නම් බාහිරව 2000ක් බඳවා ගන්න කියලා. හැබැයි මෙම සීමාව පනවා ඇතැයි පවසන්නේ යම් විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර සිසුන් උපාධිධාරීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් බාහිර උපාධිධාරීන් බිහි කිරීමේ අරමුණින් යුතුවයි. එතකොට අභ්‍යන්තරව 1000ක් આવොත් බාහිරව 2000ක් වෙනවා. එහෙත් මෙම නව තීරණය පසුගිය කාලයේ කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවට අදාළ බිහි උපාධිධාරී සංඛ්‍යාව පිළිබඳ කිසිදු වැටීමක් නැමැතිව ගන්නා ලද බව ඊට අදාළ සංඛ්‍යා ලේඛනයෙන් පෙන්වෙනවා. උදාහරණයක් වශයෙන් 2006 වසරේ සිසුන් 11082ක් ලියාපදිංචි වූ අතර උපාධි සම්පූර්ණ කර ලද්දේ 1158යි. ලියාපදිංචි වූවගෙන් 10%ක් පමණ ප්‍රමාණයක් තමයි උපාධි සම්පූර්ණ කරලා තිබෙන්නේ. පිළිවෙලින් 2007 වසරේ 13956ක් ලියාපදිංචි වන අතර වන විට සිසුන් 2057ක් උපාධි ගන්න. 2008 වසරේ සිසුන් 12656ක් ලියාපදිංචි වන විට සිසුන් 3518ක් තමයි උපාධි ගන්න. 2009 වසරේ 16,174ක්, ඒක විශාල සංඛ්‍යාවක් කියලා හිතෙන්න පුළුවන්, ලියාපදිංචි වෙන විට උපාධිය ගන්න 2100ක්. ඒ කියන්නේ 2100. 2010 වසරේ 15,400ක් ලියාපදිංචි වන විට උපාධි ගන්න 1394ක් වශයෙන් උපාධි ලබා තිබෙනවා. එනම් ඇත්ත වශයෙන්ම උපාධිය ලබා තිබෙන්නේ මුල් ලියාපදිංචි සිසු සංඛ්‍යාවෙන් 10%කටත් අඩුයි. මුල් ලියාපදිංචි උනාට ඔක්කොම උපාධිය සම්පූර්ණ කරන්නේ නැහැ. දැන් තමුන්නාන්සේලා මේ ලියාපදිංචිය සීමා කරලා තිබෙනවා. මෙවැනි තත්වයක් තිබියදී 2014 වර්ෂයේ වෙනුවෙන් අයිතුම්පත් 14,000 ඉදිරිපත්ව තිබුණද නව ප්‍රතිපාදන කොණ්ඩේසි යටතේ කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අංශයට බඳවා ගැනීමට අනුමැති ලැබී ඇත්තේ 2160කට විතරයි. මේ 2160ම උපාධි ගන්න නේ ඔබතුමා දන්නා පර්ණේව අවසලා බැලුවොත් 10%ක් ප්‍රමාණයක් වගේ තමයි උපාධි අරගෙන තිබෙන්නේ. හැබැයි දැන් ලියාපදිංචි කරන්නේම 2160. ශිෂ්‍ය සංඛ්‍යාවත් සඳහා පමණයි. ඒ අනුව මුදල් ගෙවා අයිතුම්පත් ලබා ගත හැකි. මොකද පත්‍ර දැන්වීම දානකොට මේ සීමා සහිත භාවයක් දැම්මේ නැහැ තමුන්නාන්සලා. 2000 ගන්න බඳවා ගන්න කියලා දැම්මේ නැහැ. පොදු දැන්වීම තමයි දැම්මේ. ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා පමණයි. ඒ අනුව මුදල් ගෙවා අයිතුම්පත් ලබාගත් අතිවිශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ දොරටු වැසි ගොස් තිබෙනවා. සිසු විශ්වවිද්‍යාලවල මේ හා සමාන්තරව මේ වසරවල අනෙක් විශ්වවිද්‍යාලවල බඳවා ගැනීමවලදී මෙම කොන්දේසිය මෙම වසරට අදාළව ක්‍රියාත්මක වී තිබුණත් නැහැ. අනෙක් මේ කොන්දේසිය අනෙක් විශ්වවිද්‍යාලවලට අදාළ වසර ක්‍රියාත්මක වන්නේත් නැහැ. කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අපේක්ෂාවන් සිටි සිසුන් විශාල බලවත් අපේක්ෂා භංගත්වයට පත් වී තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මොවුන් විශාල ලෙස පෞද්ගලික බාහිර පන්ති වලට යනවා. ඔව් ඒගොල්ල පන්ති වලටත් යනවා දැන්. හැබැයි තමුන්වහන්සේ ලියාපදිංචි දෙන්නේ නැහැ. ලියාපදිංචි වෙච්ච ඔක්කොම උපාධිධාරීන් වෙන්නෙත් නැහැ. මේ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ගරු කතානායකතුමනි, ඔවුන් යම් රැකියාවක නිරත වෙන අය. පොලිස් නිලධාරීන්, පොලිසිය අපි දන්නා නිලධාරීන් බාහිර උපාධි කරන. තවත් තැනක වැඩ කරන නිලධාරීන් අමතර සුසුකමක්ස බාහිර උපාධි කරන. මේ උපාධි කරන අයගෙන් විශාල ප්‍රමාණයක් දැනටමත් විවිධ රැකියාවල නිරත වෙමින් තිබෙන අය. ඒ නිසා ඒගොල්ල වැඩි සුදුසුකමක් අධ්‍යාපනයක් හදාර ගැනීම වෙනුවෙන් තමයි මේ උපාධි පාඨමාලාවට පෙළඹෙන්නේ. හැබැයි තමුන්වහන්සේලක විශාල ලෙස කප්පාදු භාජනය කරලා තිබෙනවා. බාහිර උපාධි සඳහා බඳවා ගැනීම කප්පාදු කර ඇත්ති. උපාධිදාන රැකියා ලබා දීමේ වගකීම ආණ්ඩුවට ගැනීමට සිදුවේතේ වෙන බිය නිසාද නැතෝ. උසස් පෙළ සමත් එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වූ තරුණ තරුණයන්ට පෞද්ගලික අධ්‍යාපනයට එනවා. බාහිර උපාධි වලට ඇතුළත් වෙන්නේ නැතුව ඊට වඩා අතිවිශාල මුදලක් ගෙවන කිසිදු සමාරුවට පාඨමාලාවල ගුණාත්මක භාවයක් නැති තැන්වලට පෙළඹීමද කියන සැකයක් මේ තුල මතුවෙනවා. මෙම තත්ත්වය තුළ පැනනගින පහත ගැටළු වලට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙවියත බලාපොරොත්තු වෙනවා. 1. විශ්වවිද්‍යාල බාහිර උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කර ගැනීම සීමා කර ඇත්තේ ඇයි? ඇයි මෙවැනි සීමාවක් ගෙනාවේ? ඒ සඳහා පාදක කරගත යුතු යෝජනා සකස් කරලද කවුද? ඇයි එහෙම කරේ? මොකද ලියාපදිංචි වෙන ඔක්කොම උපාධි ගන්නේ නැහැ. ඒ ලිපා ලියාපදිංචි 10%ක් පමණ තමයි උපාධි ගන්න. ඇයි මේ කප්පාදු කරේ? බාහිර උපාධියක් ලබා ගැනීම අයිති අහිමි කරන ලද අසාධාරණයක් නොවන්නේද? විශේෂයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ 2014-2015 බාහිර උපාධි සඳහා බඳවා ගැනීම වලට අදාළ නව කොන්දේසි හේතුවෙන් අයදුම්පත් ලබාගත් විශාල සංඛ්‍යාවක ලියාපදිංචි වීමට නොහැකි වී ඇති බව දන්නවාද? ඒ හේතු වෙන අසාධාරණ ලක් වූ ශිෂ්‍යන්ට සහනයක් සැලසීමට කටයුතු කරන්නේද? බාහිර උපාධි වලට අදාළ මතුවෙත ගැටලුකාරී තත්ත්ව පිළිබඳව ආණ්ඩුව කවර ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නද කියලා දැනගන්න කැමති බොහොම ස්තුති කර කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා, ගරු කතානායකතුමනි, විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීම සීමා කර ඇත්තේ කවර හේතු මතද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල 14ක බාහිර උපාධි අංශ ඇති කර ඇති අතර එම විශ්වවිද්‍යාල මගින් බාහිර උපාධිය සඳහා වාර්ෂිකව සිසුන් ලියාපදිංචි කරනු ලබයි. එසේ බාහිර උපාධිය සඳහා වැඩිම සිසුන් ප්‍රමාණයක් ලියාපදිංචි වනුයේ ඒ කලා උපාධිය පාඨමාලා සඳහා වන අතර කළමනාකරණ උපාධි පාඨමාලා සඳහා සැලකිය යුතු සිසු සංඛ්‍යාවක් වාර්ෂිකව ලියාපදිංචි කරනු ලබයි. බාහිර උපාධිය සඳහා වැඩිම සිසු සංඛ්‍යාවක් ලියාපදිංචි කරනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒ අනුව 2014 වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු 90,068ක ප්‍රමාණයක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 70,000ක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වී ඇත. ලියාපදිංචි වෙලා ඉන්නවා. ලියාපදිංචි වෙලා ඉන්නවා. ඕ දැන් ලියාපදිංචි වෙලා ඉන්නවා.
සම්පූර්ණ එක වසරකට නෙවෙයි.
නෑ නෑ.
බාහිර උපාධි පාඨමාලාව පටන් ගත්තු දවසේ සිට
මධ්‍යා රෙජිස්ටර්ඩ් ඒගොල්ලෝ ලියාපදිංචි වෙලා ඉන්නවා. ලියාපදිංචි වෙලා ඉන්නවා. මේක බලපතලකම තියෙන එතන ලියාපදිංචි. මොකද ඒ ලියාපදිංචි වෙලා ඉන්න අය වෙනුවෙන් විභාග ප්‍රශ්න පත්‍ර හදන්න ඕන. මොකද ඒගොල්ලෝ පළවෙනි විභාගේ පාස් වෙනවා, දෙවෙනි විභාගේ ෆේල් වෙනවා, තව අවුරුද්දකින් ඒ බර තියෙනවා. ඒක මම කියන්නේ 2014 විතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 90,000ක් 68ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ශ්‍රීවර්ධන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 70,000ක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේ බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචිය සහ ලියාපදිංචි වීම සඳහා විභාග පැවැත්වීමේ ක්‍රියාවලියට පමණක් විශ්වවිද්‍යාල කටයුතු කරන ලබයි. ලියාපදිංචි වන ලබන සිසුන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පෞද්ගලික උපකාරක පද්ධති. එයා ලියාපදිංචි වුණාට පෞද්ගලික උපකාර පද්ධති වලට යන්නේ. වලට මුදල් ගෙවා ඇතුළත් විය යුතුය. මෙම උපකාරක පද්ධති හුදෙක් මහා පරිමාණයෙන් පවත්වාගෙන යන දේශන ක්‍රියාවලියක් පමණයි. උපකාරක පද්ධති දේශන ක්‍රියාවලියක් පමණයි. එමෙන්ම සමස්ත බාහිර උපාධි අධ්‍යාපන ක්‍රියාවලියම මෙසේ දේශන මත පමණක් බදනම් වූ අධ්‍යාපන ක්‍රියාවලියකි. බාහිර උපාධි පාඨමාලා වලට සහභාගී වන සිසුන්ට කිසිදු විෂය බාහිර ක්‍රියාකර්මකට හෝ අනිකුත් මෘදු කුසලතාවයන් සමාජයම තුළ කුසලතා වර්ධනය කර ගැනීමට එම අධ්‍යාපන ක්‍රමයේ අවස්ථාවක් නොලැබේ. කිසිම කුසලතා වර්ධනයක් නැහැ. පන්ති වලට යනවා. ඒක මම කියන්නේ. බාහිර උපාධි පාඨමාලා වලින් මතුවී ඇති ගැටලුව ගරු මන්ත්‍රීතුමා විසින්ම ඉදිරිපත් කර ඇති ප්‍රශ්නයේ හැඳින්වීම තුළින් පිළිබිඹුවේ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. දරු මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන අනුවම බාහිර උපාධිය සඳහා සමත්තන ප්‍රමාණය මුල් ලියාපදිංචියේ 10% පමණි. ඒ අනුව 90%ක් ලියාපදිංචි ජීවන සිසුන්ට දීර්ඝ කාලීන පාඨමාල හැදෑරීමකින් පසුව උපාධිය නොමැතිව පසුතැවිලිවීමට සිදු වනු ඇත. මේ කාලය මෙන්ම තරුණ සමදේ අපතේ යැවීමකි. ඒ අනුව මෙම ක්‍රමයේ දැඩි දුර්වලතාවයක් පවතින බවද මේ වෙනස් කළ යුතු බවද ගරු මන්ත්‍රීතුමා පිළිගන්නවා ඇත. එමෙන්ම බාහිර උපාධි පාඨමාල හදාන සිසුන්ට රැකියා වෙළඳපොළ තුල පවතින ඉල්ලුම සදා අපේක්ෂික නිපුණතාවයක් නැහැ. අදාළ අධ්‍යාපනයක් නොලැබෙන බැවින් එම සිසුන් හට බාහිර කුසලතා අත්කර ගැනීමට අවස්ථා නොමැතිව මත පවත්න රැකියා වෙළඳපොළ තුල රැකියා ලබා ගැනීම අපහසු කරන්නක් වී ඇත. ඒ අනුව මෙසේ බිහිවන උපාධි දරයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමේදී රජයේ වගකීමක් ඇති බව පිළිගත යුතු කරුණකි. බාහිර උපාධි සඳහා විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව ලියාපදිංචි වීමත් මේ තරුණ තරුණියන් උපාධි අපේක්ෂාවෙන් කටයුතු කිරීම හේතුවෙන් වර්තමාන ශ්‍රම වෙළඳපොළ තුළ රැකියා බහුල වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයකට සහ වෘත්තීන්ට යොමු වීමේ අඩු ප්‍රවණතාවයක් ඇති වී ඇත. විශේෂයෙන්ම උපාධියක් අපේක්ෂා කරන ලබන තරුණ තරුණියන් හට ඒ හා සමාන සුසුකල් ලබා ගැනීමට වෘත්තීය අධ්‍යාපනය තුළින්ද අවස්ථා ලැබේ. ඒ සඳහා පාදක කරගෙන ඇති යෝජනා කවුරු විසින් සකස් කරන ලද්දේද ඉහත කරුණු පදනම් කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇත. තුඩ බාහිර උපාධියක් ලබා ගැනීමේ අයිතිය අසාධාරණයක් නොවන්නේද? ඉදිරිපත් වී ඇති වැඩපිළිවෙල තුළින් බාහිර උපාධි සඳහා ලියාපදිංචි සිසුන්ගේ 100%ක් සඳහාම උපාධියක් ලබා ගැනීමේ අවස්ථා සැලසීම සඳහා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කර පරිදි දැන්ට ලියාපදිංචි සිසුන්ගෙන් 10%යි සමත් වෙන්නේ. ඒ අනුව තරුණ තරුණියන් මිරිඟුවක් පසුපස යන්නේ ලියාපදිංචියගේ 10% පාස් වෙන්නේ 90%ක් මිරිඟුවක් පසුපස යන්නේ. එයාගේ වටිනා කාලය නෑ. හතර දැවතුමා කැලණියගෙන හෙව්වනේ අපේ වෙන වැඩ තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු දත්තානුව 2014 වසර දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 9068යි. 90,000 have registered only in Kalaniya. ඒ සම්පූර්ණ ගන්න. නෑ දැන් මෙහෙම 90,000ක් ලියාපදිංචි උනා දැන් පොඩ්ඩක් ඉන්න 90,000ක් ලියාපදිංචි උනාම ඒ අයට අවශ්‍ය විභාගවලට ඉඳ ගැනීමේ පහසුකම් සලසන්න ඕන. එහෙම කියන්නේ බෑනේ. ඔව් ඒක ඔබතුමාගේ ප්‍රශ්නේ කියලා නෑනේ. කීයක් ඉඳ ගන්නවද කියලා ඔබතුමා කියලා නෑනේ. දැන් 90,000ක් ලියාපදිංචි කියලා දිනා කැලණිය විතරක් ගරු කතාට ආගෙන තෝරි. ඒකෙන් එතකොට ඒකෙන් 100%යි සම්පූර්ණ උපාධිය ලබා ගන්නකම් පන්තියල් දෙන්නේ 90%ක් අතරමඟ එනවා. එතකොට කෙසේ වුවද මේ සිසුන් අතරින් සක්‍රීය ලෙස වාර්ෂික විභාගවලට සම්බන්ධ සිසු සංඛ්‍යාව 79,025යි. 90,000ෙන් 79,000යි විභාගවලට ඉඳගන්න. හැබැයි ලියාපදිංචි වෙලා තියෙනවා එයාට පහසුකම් දෙන්න ඕන. ප්‍රශ්න පත්‍ර හදන්න ඕන. ඒවා මේ පරීක්ෂා කරන්න ඕන. ඒ අනුව ඉදිරි වර්ෂ හතර ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර සිසුන් සම්බන්ධව පැවරී ඇති වගකීම පැහැදිලි වනු ඇත. මෙවැනි තත්වයක් පවතිද්දී තවදුරටත් විශාල සිසුන් සංඛ්‍යාවක් ලියාපදිංචි කර ගැනීම සාධාරණ වන්නේද ගරු මන්ත්‍රීවරයා සිතා බැලිය යුතු ඇත. නොවේ නම් මෙසේ ලියාපදිංචි අපේක්ෂා කරන සිසුන් අනිකුත් රැකියා දැන් මේ 90,000ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ අය වෙන රැකියාව බලාපොරොත්තු වෙන්නේ නැත්නම් එයාගේ වෙන රැකියාව බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ කොල්ලෝ. නෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් වෙලා තියෙනවා. නොවේසේනම් ඒ ලියාපදිංචි අපේක්ෂා කරන සිසුන් අනිකුත් රැකියා අපේක්ෂිත පාඨමාලා සඳහා යොමු කිරීම වැදගත් වන බව සිතා බැලිය යුතු ඇත. ඒ අනුව චක්‍රලේඛන අංක 13 2016 මගින්ද ඇති උපදේශ අනුව ක්‍රියා කිරීමට මගින් කැලණිය විශ්වවිද්‍යාලයට මේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව ලැබුණු ඇත. මං කාල නැති නිසා 5-6 මං ටේබල් කරනවා. හැබැයි මෙතන ගරු කතානායකතුමනි මං එකක් පැහැදිලි කරන්න කැමතියි. අපි මේ නිදහස් අධ්‍යාපනය කඩාවත් විනාශ කරන්න අපේ බලාපොරොත්තුවක්ද? එක්සත් ජාතික පක්ෂය තමයි නිදහස් අධ්‍යාපනය ආරම්භ කෙරුවේ. එක්සත් ජාතික පක්ෂය වෙන පක්ෂයක් නෙමෙයි. ඉතින් අපිට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්න අතර නව ලෝකයට ගැළපෙන විදිහට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන. දැන් විශේෂයෙන්ම සමහර උපාධි වලින් ඇත්ත වශයෙන්ම රැකියාවක් ලබා ගන්න බෑ. රැකියාවක් ලබා ගන්න බෑ. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට අපේ බොහෝ විශ්වවිද්‍යාල වලින් උපාධි ලබාගෙන ඒ අයට ගැළපෙන රැකියාවක් හොයාගන්න බෑ. ඉතින් අපි ඇත්ත වශයෙන්ම නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. දැන් කැලණිය තමයි හොඳම උදාහරණය. 90,000 ලියාපදිංචි වෙලා ඉන්නවා. 70,000 විභාගෙට ඉඳ ගන්න. 70,000. එතකොට
ගරු කතානායකතුමනි, දැන් මේ 90,000 ලියාපදිංචි වෙලා කියපුවාම හිතෙනවා මේ උසස් පෙළ කරන ඔක්කොම ලියාපදිංචි වෙලා නෙවෙයි මේ 90,000 කියලා කියන්නේ. ගරු කතානායකතුමනි, බාහිර උපාධි පටන්ගත්තු දවසේ සිට කැලණි විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙච්ච මුළු සංඛ්‍යාව මේ 90,000. පොඩකින් පොඩ නෑ නෑ 90,000 90,000 70,000 විභාග ලිනවා කියලා කියන්නේ. ගරු කතානායකතුමනි, ඉඳා හොඳ ප්‍රසස්ත මට්ටමක්. මොකද 90,000 70,000 කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි 90% ඉක්මවනවා. 100% බාහිර අභ්‍යන්තර විභාගිකවත් 90%ක් විභාගයට වාඩි වෙන්නේ නැහැ. ඒක හොඳ මට්ටමක්. හැබැයි ගරු කතානායකතුමනි, මේ අයගේ තියෙන ප්‍රශ්නේ මේ අය ගොඩක් අය රැකියා කරන අය. මේ මාධ්‍යවේදීන් ඉන්නවා. ඊට පස්සේ ඔය පරිපාලන විභාගය ගත්තොත් ගරු කතානායකතුමනි, පරිපාලන විභාගයට අභ්‍යන්තර විභාගයක් තියෙනවා. ඒ වගේම බාහිර විභාගයක් තිබෙනවා. බාහිරකේදී අභ්‍යන්තරයේදී විශේෂයෙන්ම ක්ලාර්ක් කෙනෙක් මේ බාහිර උපාධිය කරලා පරිපාලන සේවයට ඇවිල්ලා තිබෙනවා. මොකද ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙනවා. විකල්පයක් ගෙනලා කරන එක හරි. මේ මුළුමනින්ම කප්පාදු කරලා තිබෙනවා. 14,000 ව්‍යාපන්ති වෙනකොට 14,000 එළියට එන්නේ නැහැ. ඒක ඇත්ත. මේගොල්ලෝ වෙන රැකියා කරන සමහර මගින් අත්තරිනවා. නමුත් ඒ අවස්ථාව දෙන්න තමුන්නාසලා කප්පාදු කරු. එදා 11,000 කරන් 1,100 එළියට එන්නේ. තමුන්නාසලා 2,000 ගත්තොත් 150ක්වත් එළියට එන්නේ නැහැ. ඒ නිසා තමුන්නාසලා මම කියන්නේ
අපි කප්පාදු කරලා නැහැ උසස් අධ්‍යාපනය වෙනුවෙන් අපි 130ක්
හරි
අපි මේ මුදල් වැඩි කරලා තියෙනවා මේ සැරේ.
අපි කිසිම කප්පාදුවක් කරලා නැහැ. 130 දෙන්න බෑ. අපි මේ ඊළඟ ඉවරයි. අපි
130ක් වැඩි කරලා තියෙනවා. කප්පාදු කරලා නැහැ.
හරි. අමාත්‍යන්ත නිවේදන
කප්පාදු කරලා නැහැ. අපි ආදන්නේ
හරි සභානායකතුම ඉදිරි බැලගත යුතු දෙයක් අපි තව තියෙනවනේ. අධ්‍යාපන අමාත්‍යතුම
අපේ ගරු කතා අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්නේ අපේ දැන් ඔබතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ 90,000 ලියාපදිංචි කියලා ඉන්නවා. විභාගෙ ඉඳගෙන 79,000යි. ඒ 79,000 පාස් වෙන්නේ 110යි.
හරි.
එතකොට තව 80,000 විතර තමන්ගේ වටිනා කාලය මේ නිපුණතාවයක් නැති උපාධියක් සදා
හරි හොඳයි.
අපිට වකීමක් තියෙනවා. ඒක අපි ආණ්ඩුව
අමාත්‍යංශ නිවේදන.
ඔව් අපිට වකීමක් තියෙනවා.
ගරු අධ්‍යාපන අමාත්‍ය අඛිල මෙලයි කාර්යවේශයතුමා. හරි. අපි ඊළඟට යන්නේ ඉඳ ගන්න කරුණාකරලා වාඩි වෙන්න.
ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මැතිතුමා විසින් ස්ථාවර නියෝග 23-2 යටතේ ඉදිරිපත් කරන ලබන ප්‍රශ්නය වෙනුවෙන් පිළිතුර සහ පිළිතුර එලාර සමාධිය මේතාක් නිශ්චිත ලෙස හඳුනාගෙන නොමැත. එලාර රජතුමාගේ සමාධිය පිහිටා ඇතැයි අනුමාන කරනු ලබන අනුරාධපුර දකුණු දොරටුවට පිටින් ඒ ආසන්නයේ මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අවශ්‍ය ගවේෂණ හා කැණීම් කටයුතු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එලාර රජතුමාගේ සත්‍ය සමාධිය හඳුනාගතහොත් ඒ ප්‍රතිසංස්කරණය කර ඉදිරි කටයුතු සිදු කිරීමට හැකිය. ඒක තමයි
හොඳයි. Are you satisfied, honorable member? ஓகே.
அவர் எல்லாரும் சிங்கத்தில் சொல்ற
நன்றி.
தேங்க்யூ.
ரிப்போர்ட்.
Have a discussion
right,
on
okay,
that.
Yeah, yeah.
Okay. Thank you.
Odana, வெடபலன வராய நாவிகாரு அமாத்தகாரு நிஷாந்த முத்துவெட்டிகமகே மெத்துமா
அமாத்தாச்சரியவேத
கரு கதானாகதுவனி அங்கேக்க மிலித்துரோவு நெப்பிலி வந்த நகர சலசும் மா ஜல சம்பாதன அமாத்துமா விசின் இதிர்பாச்கல திதாஸ் தாசு அட்டாய் அட்டதிரத் அங்க தருண அமாத்திய மண்டல சந்தேசி தக்வாயத்தி நிர்தேசகரை அவதானி எம்கர பவத்னா கட்டிலு விஸ்தீமசந்தா அவசக்கிரியாமார் கண்ணாலேச ஸ்ரீலங்கா வர அதிகாரிய தன்வாயத்த பிட்டபத்தா கமுனாயத்த வெர்ல பிரதேசியட்ட கல்வெட்டி தமீமர் தீரணே கரன் லதி ஒழுவில் வராய சங்கவர்த்தன வியாபுத்தி அரமுதால் சப்பையுமே நியோஜித ஆயத்தனைவன டென்மார்க் விதேச கட்டித்து அமாத்தியாசிய பொலுள் இன்ஜினியர் அத்தியனையாக சிதுக்கர பெர்ல காத்தின சதா பிளியம் லெச கதை கிரியாமார்கிமட்ட மூல சாய லபாதீமட்ட எக்கங்கிவி அத்த அமாத்தியான் ஸ்டெண்டர் மண்டலேயா டாக்ஸி கேம் கமிட்டுவ சகஸ்கர மே வனவிட்ட கொன்ட்ராத் பிரதானேக்கர் அத்த டெண்டர் மண்டலேயா கொன்ட்ராத் கருவத்தர எக்கங்க தாவிய சந்தாவன் சாகச்சா அவசன் கர அத்த அங்கதேக்க மத்ஸ அப்பனயன கர்மாந்த ஆரம்பகிரீம சந்தா அவச எடுத்தல பாசுகம் ஒழுவில் வராய ஆசிரித்தோ தண்டமத் ஸ்தாபனே கராத்த கர்மசாலாவே மெஹேம் கட்டிது ஆரம்பகரணத் அங்க துண மேவனவிட் அம்பார் திஸ்டிக் லேகம் விசிங் பத்கல கமிட்டுவ விசின் இடம் மைத்தி கரு தகவருக்கல இடம் கட்டி இமியன் தானம தின குசந்தா பர்ச்சசிய குருப்பியால் திஸ்தா பகின் வந்தி லபாதி அத்த இத்திரி இடம் இமியன் சந்தா வந்திகேயமட்டதால தக்சீர் வார்த்தா அட்டாச்சேன பிராதேசிய லேகம் விசின் லபாதீம பிரமாதீம ஹேதுவின் ஐதிய தாவரு கிரீம சா வந்தி முதல் கேயும பிரமாதவி அத்த
பிரதான கெட்டும்பத் பின்னாத கரு எஸ் எம் மறிக்கார் மேத்துமா
தானாயகத்துமணி ஆலோகா சமாஜ சேவா பதனவ சாஸ்தாகத கிரிமே பண கெட்டும்பத மம இதிரிபத் கரம்
யோஜனா விஸ்திரிகள்
யுத்தி
கரு தினேஷ் குருராஜ மேத்துமா அப்படி கால சீமா உங்க கீழ தீன்
அந்த வேலாவ கண்டின உபத்துமாட்ட அவதானிய கேனவம் வியவஸ்தாவே 41 ஜி 123 யட்டதே மே ஸ்வாதீன கொமிஷன் சபா அதிகரப்பு அவஸ்தாவின் பசு மீட்ட வரக்க தீகந்த அப்படி இல்லா சிட்டிய அதால வார்த்தாவல் எக் எக் கொமிஷன் சபா விசிந்த அவருத்தா கதவேலா தீனோ பார்லிமேந்துவே தாம அரியா காரியம பார்லிமேந்துட்டு இதிரிப்பத்துவேலா நே கரு கதாநாயகத்து உபதுமாதமாய் பார்லிமேந்துவே வியவஸ்தாயக சபாவே சபாபத்துமா மே ஆண்டுக்கிரம வியவஸ்தா வகந்தி அணுவோனே மே பட்டயுத்து கிரெண்டு இத்தேங் மம் உபதுமாக அவதானேட்டு கேன்னு எய் சகஸ்வீத்து நீதி பிலிமந்தவாத் மே 41 வகந்திய சதஹங்கரணும் அனுகமனேக்கன ரீதி ஏ ரீதி மாலாவ பிலிமந்தவாத் ஹரியாக்கார வார்த்தாவாக் பார்லிமேந்துட்டு இதிரிப்பா நொகரதமாய் கொமிஷன் சபாவால் கட்டித்து கரகணியா தேனிசா அப்பே அப்பிட்ட பார்லிமேந்துட்டு தனும் தென்ன புலுவான் கரு கதாநாயக துமாட்டு மே ஆக்காரம் கமிஷன் சபா கட்டித்து கருகின யாம ஹரித நெந்த கீன காரணாவ இத்தாம பரபதலாய் ஓ உபதுமாகே நியோகையா எம்ம அதால கமிஷன் சபா சியல்லட்டம நிகுத் கிரியம சந்தா உபதுமா கட்டித்து கரணவனா
හොඳයි දැන් වාර්තා සකස්වීම පවතිනවා ගරු මන්ත්‍රීතුමා ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි මම මෙතුමාට මතක් කරන්න කැමැති පසුගිය ආණ්ඩු කාලේ අවුරුදු 10ක් මේ ස්වාධීන කමිටුවේ ක්‍රියාත්මක වුණේ නැහැ එතකොට නීති රීති හදන්න අවුරුදු 10ක් තිබ්බා මොනවද මේ කතා කරන්නේ? ගරු කතානායකතුමනි, අවුරුදු 10ක්
හරි,
අවුරුදු 10ක් ස්වාධීන කොමිසමේ මුලදී අක්‍රීය කෙරුවා.
හොඳයි.
ඊට පස්සේ මේක අක්‍රීය කළා.
හොඳයි.
ගරු කතානායකතුමනි, අවුරුදු 10ක් අවුරුදු 10කින් අවුරුදු 5ක් මේක අක්‍රීය කෙරුවා. ඊට පස්සේ
හොඳයි.
අවුරුදු 10ක්
අපි ප්‍රධාන කටයුතු වලට යම් ගරු සභානායකතුමා.
You had 10 years. අවුරුදු 10ක් තිබුණා. You had 10 years.
ප්‍රධාන කටයුතු අධ්‍යන ന്യാයපත්‍ය විෂයාංග 1 සහ 2 අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරල් වැටුපා දීමනා ප්‍රතිසන්දේ කිරීම අනුමත කිරීමට 2 ස්වාධීන කොමිෂන් සභාවේ සභාපතිවරයන් හා සමාජික මිතු බෙල්ලාමන පරිශාංගිකයන් වෙනත් දීමට අනුමත කිරීමට
ගරු
අග්‍රාමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මේ බැටළුව ගරු කතානායකතුමනි
ගරු අග්‍රාමාත්‍යතුමා
මේ සභාවේ බැටළුව ඉන්නවා
හරි කරගෙන යන්න ගරු අග්‍රාමාත්‍යතුමා
ඉතින් ඔබතුමා ඉඳ දෙනවා නැත්තං ආ නෑ මේ 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 රටේ ව්‍යවස්ථාවේ අනුකූලව ස්වාධීන කොමිෂන් වල නිලධාර මේ සමාජිකයන්ටත් සභාපතිවරුන්ටත් නිලධාරීන්ටත්
ගරු මැදේට මම බාධා කරන්න එපා සභාපතිවරුන්ට නිලධාරීන්ට ලබා දීලා තියෙනවා
වේතන හා දීමන අනුමත කරන්න තියෙන පාර්ලිමේන්තුවෙන් මේ මයෙන් අහන්නවා මේ මං දොස් කියන්නේ නැහැ මොකද මේ මන්ත්‍රීතුමන්ලා තමයි ස්වාධීන කොමිෂන් නැති කරේ දැන් හිතන්න අමාරුයි මේ රටේ ස්වාධීන කොමිෂන් වැඩ කටයුතු කරනවා කියලා හරි 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 ඇත්ත ඇත්ත වශයෙන්ම සිදු වෙලා තියෙන්නේ විශාල කැක්කමක් තියෙනවා තමන්ට මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණා මේ මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටද මේක ක්‍රියාත්මක කිරීම ගැනනේ මේ රටේ තියෙන දූෂණය නැති කරන්න දේශපාලන ඇඟිලි ගහන එක නැති කරන්න අකමැති වුණේ නිසා තමයි අද මෙතන කෑ ගහන්නේ ඔබතුමාලට කරන්න බැරි වුණානේ ඔබතුමාලට මේක කරන්න බැරි වුණානේ මේ 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 අපේ මේ මන්ත්‍රීතුමා කියනවා මේ මන්ත්‍රීවරයා තමයි ඉස්සෙල්ලම ගිහින් 17 වෙනි සංශෝධනය ඇති කරන්න ඕන කියලා චන්දිකා කුමාරතුංග ජනාධිපතිවරයාට බල කරේ. ඒක බල කරයන් පස්සේ මොකද සිද්ධ වුනේ? බල කරලා අපි මේ විරුද්ධ පක්ෂයෙන් සකස් කරපු 17 වෙනි සංශෝධනය බල කරා චන්දිකා කුමාරතුංග ජනාධිපතිවරයාට ගිහින් ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ඒක බල කරලා ක්‍රියාත්මක කරයන් පස්සේ මේ විශේෂයෙන්ම අද විශාල කැක්කුමක් තියෙනවා මේ ක්‍රියාත්මක කරන එක ගැන. අපි ඇවිල්ලා 2001 මේ සභාවේ දෙපැත්තම කැමැත්ත ඇතුව 17 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරා. මේ රටේ ස්වාධීන කොමිෂන් නැති කරා. මේ රටේ ස්වාධීන කොමිෂන් ක්‍රියාත්මක කරන ලෝකෙ දිහා බැලුවා. ඒ ඇයිනෝ තමයි අපි යෝජනා ඉදිරිපත් කළා අවුරුදු 2-3ක් මේ ස්වාධීන කොමිෂන් ක්‍රියාත්මක කරේ ස්වාධීන කොමිෂන් සභා අවුරුදු 2-3ක් ක්‍රියාත්මක කරයන් පස්සේ ඊළඟට එන අවුරුදු 2-3ේදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කරන එක නැවතුණා ක්‍රියා අක්‍රිය කරා අක්‍රිය කරයන් පස්සේ මොකද ඊළඟට සිද්ධ වුණේ 2010 ඇවිල්ලා මේ සභාවේ හැම පක්ෂයක්ම එකට එකතු වෙලා 223 දෙනෙක් අනුමත කරපු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරා. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරපු නිසා ඊට විරුද්ධ විශාල ජනමතයක් මේ රටේ ඇති වුණා. මම හිතන්නේ පළවෙනි වතාවට විපක්ෂ විරුද්ධ පක්ෂයේ ඉන්න කණ්ඩායම් සියල්ලමයි සිවිල් සමාජයයි ආගමික නායකයන් සියලු දෙනාම එකට එකතු වුණේ මේ ස්වාධීන කොමිෂන් නැති කරන්න කියලා. විශාල බලවේගයක් ඇති වුණා. ඒ බලවේගය ඇති වෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න මේ රටේ ස්වාධීන කොමිෂන් නැති කරන්න කියලා ඒ බලවේගය ඇවිල්ලා පොදු අපේක්ෂකයෙක් තෝරාගත්තා. ඒ පොදු අපේක්ෂකයා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමායි මෛත්‍රී තමන්ගේ පක්ෂ නායකයාට විරුද්ධයිනේ. ඉතින් මේ කොහෙද යන්නේ? තමන්ගේ පක්ෂ නායකයාට විරුද්ධයිනේ. ඔව්.
ඒ බලවේගය ඇවිල්ලා එතුමාගේ මෛත්‍රී පාලනය කියන ඒ ඡන්ද ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාම කැප වෙලා මේ රටේ ජනතාව එතුමාව ජනාධිපති කරගත්. ඇත්ත වශයෙන් මෙතන කෑ ගහන අයට මම දොස් කියන්නේ දැන් කනගාටු වෙනවා අපි මේ ස්වාධීන කොමිෂන් අහෝසි කරේ නැත්නම් අපි මේ පැත්තේ වාඩි වෙලා ඉන්න කියලා. මේ පැත්තේ වාඩිලත් නැහැ. අර අතන විපක්ෂයේ ප්‍රධාන තනතුරේ වාඩි වෙලත් නැහැ. ඒ කොනේ ඉන්නේ. ඒ කියන්නේ මේ රටේ ජනතාව ඉල්ලු එක. ඒ ජනතාවගේ ඉල්ලීම අනුව අලුත් බලවේගයක් ඇති වෙලා. ඒ බලවේගයෙන් දේශපාලන පෙරලියක් මේ රටේ ඇති වුණා. අන්තිමට අපි 19 වෙනි සංශෝධනය මේ සභාවට ඉදිරිපත් කරා. ඒ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රවිඩ සන්ධානයේ ඒ වගේම එක්සත් නිදහස් සන්ධානයේ විවිධ මත තිබුණා. ඒ ජනාධිපතිතුමා පැමිණියෙන් පස්සේ අපි මේ සභාවේ සාකච්ඡා කළා. අපි එකඟ වෙලා ඒක සම්මත කරා. අපි ඔක්කොම එකතු වෙලා සම්මත කරගත්තේ. ඒක සම්මත කරගෙන අපි ඡන්දෙට ගියාන් පස්සේ මේ රටේ ජාතික ආණ්ඩුවක් ඇතිකරන්න වාතාවරණය තිබුණා. එහෙනම් එදා ආරම්භ කරපු එක. එදා 2010 මේ ස්වාධීන කොමිෂන් අහෝසි කරන්න ගියේ 18 වෙනි සංශෝධනයේ අද විශාල දේශපාලන පෙරලියක් ඇති වෙලා මේ ස්වාධීන කොමිෂන් ඇවිල්ලා පළවෙනි වතාවට මේ රටේ ජාතික ආණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. දැන් සමහර අකමැති මේ රටේ ජාතික ආණ්ඩුවක් තියෙන එකට මේ රටේ ප්‍රශ්න විසඳන එකට හරි විශාල තරහක් තියෙනවා. කැක්කමක් තියෙනවා. මොකද්ද ඔය අමාරුකම? මොකද්ද අමාරුකම? ඇයි මේ ප්‍රශ්නේ තියෙන්නේ? මන්ද එක එක හේතු මේ පැත්තෙන් කියනවා. එක පැත්තකින් හොරකම් කරන්න බෑ. අනිත් පැත්තෙන් දේශපාලන වශයෙන් බලපෑම් කරන්න බෑ. මෙතන මොකද සිදුවෙලා තියෙන්නේ? මෙතන මොකද සිදුවෙලා තියෙන්නේ? පළවෙනි වතාවට මේ රටේ පරිපාලනයේ පත්වීම වලට ඇඟිලි ගහන්න බෑ. දේශපාලන වශයෙන් බලපෑම් ඇති කරන්න බෑ. පොලිසියේ පත්වීම වලට පොලිසියේ නිලධාරීන්ට බලපෑම් කරන්න බෑ. ඒ එක්කම පොලිස්පති මේ සැරේ ජනාධිපතිතුමා අවස්ථාව දුන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයට පොලිස්පතිතුමා තෝරන්න කියලා. වෙන කොහෙද සිදුනේ? මේ රටේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට ජනාධිපතිතුමා බාරද? මේවා දන්නේ නැතුව නිකන් කෑ ගහන එකෙන් වැඩක් නැහනේ. මෙතන අද තියෙන්නේ හොඳ අවස්ථාවක්. මේවා ක්‍රියාත්මක වෙනවද? මේකේ අඩුපාඩුකම් තියෙනවද නැද්ද කියලා බලන්න. මෙතනම පේනවා අද කිසිම අරමුණක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදී යන්ත්‍රණය කඩාකප්පල් කරන්න එක කණ්ඩායමක් ඉන්නවා කියලා. කොච්චර කෑ ගැහුවත් මේ යන ගමන නවතින්නේ නැහැ. මේ පාදයාත්‍රාව අවසන් කරනකොට අපි දුන්න කැම්බල් පිටිය පුරවන්න කියලා. කැම්බල් පිටිය පුරවන්න බැරි නිසා කොහේ හරිද ගියේ? තමුන්නාංශ තමයි නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. ඒවැ තුන් ගුණයක් ඉඩ කුරුණෑ කළ. හතර ගුණයක්. කැම්බල් පිටිය පුරවන්නේ කොහොමද කියලා අපි පෙන්නුවා සැප්තැම්බර් මාසේ. නේ ඕක කරගන්න නැතුව නිකන් උදේට කෑ ගහලා වැඩක් නැහැනේ. තමන් ජනතාව එක්ක ඉන්න නැත්නම් හැදෙන්න. දෙකේ එකක් කරගන්න. ජනතාව එක්ක ඉන්න නැත්නම් හැදෙන්න. ජනතාව එක්ක ඉන්නෙත් නැහැ, හැදෙන්නෙත් නැහැ. ඉතින් වැටෙන්න ඕනේ. මේ මෙතන පෙරෙන්නේ රට ප්‍රතික්ෂේප කරපු කුණු උන පල්ලු උන දේශපාලන නැත්නම් මෙතන තාම ගෙනියන්නේ. වෙන එකක් නෙමෙයි. මේ වෙන එකක් නෙමෙයි. මේ කෑ ගහන්නේ ඒ නිසා. මොකද්ද තරහ? දැන් ඡන්දෙට බලපෑමක් කරන්න බෑ.
අවුරුදු පහක් හයක් මේ ක්‍රමවේදය යනවා නම් කවුරුවත් මේක වෙනස් කරන්න. තමුන්නාන්සේලා ඊළඟ ඡන්දෙට ගිහින් කියන්නේ ස්වාධීන කොමිෂන් නැති කරනවා කියලා. මම මට කියන්නේ ඊළඟ ඡන්දෙට ගිහින් කියන්නේ ස්වාධීන කොමිෂන් නැති කරනවා කියලා. තමුන්නාන්සේලා ලෑස්තිද ප්‍රාදේශ සභා ඡන්දෙට යන්න ස්වාධීන කොමිෂන් නැතුව? තමුන්නාන්සේලා ඡන්දෙ ස්වාධීන කොමිෂන් එක්කද නැතුවද? තමුන්නාන්සේලා කියනවාද මට එකක් කියන්න, ඔබතුමාලා ලෑස්තිද ඊළඟ ඡන්දෙදි කියන්න ස්වාධීන කොමිෂන් අහෝසි කරනවා කියලා? ස්වාධීන කොමිෂන් අහෝසි කරනවා කියලා ලෑස්තිද කියන්න? නැකිట్లా දැන් කියන්න, නැකිట్లా දැන් කියන්න, නැකිట్లా දැන් කියන්න අපි අහෝසි කරනවා කියලා. මේකකෝ එහෙනම් මං අහන්න එක ප්‍රශ්නයයි, ස්වාධීන කොමිෂන් අහෝසි කරන්න අකමැති, එහෙනම් මොකද මේ තරහ? මොකද මේ තරහ? අපිට කියන්න හේතුව මොකද්ද කියලා? මොකද්ද තරහ? මොකද්ද තියෙන තරහ?
ඊර්ෂ්‍යාව.
ඇයි විදෙන්නේ? ඇයි විදෙන්නේ? මොකද මේ එකකින් වට එකකටවත් අධිකරණ බලේ නැහැ. මේගොල්ලෝ නඩු දැම්මොත් ආපෝ යන්න පුළුවන් අධිකරණයට. ඒ තීරණ ගන්න අධිකරණේ. දැන් දුරකථනය අරගෙන ජනාධිපතිතුමා නැත්තම් මම මේ අග්‍රවිංශකාරතුමාටවත් කාටවත් කතා කරන්නෙත් නැහැ. මං දැකලවත් නැහැ. කවුද මං ඔය ඔබතුමාල කියන කවුද කරේ කියලා මං අපි කරන්නේ නැහැ කියලා. මං කියන්නේ වෙන එක්කෙනෙක් කරනවා කියලා. මං අහන්න මම කතා කරලා නැහැ. ජනාධිපති කතා කරලා වෙන අය කතා කරන්නේ නැති මම නම් දන්නේ නැහැ. ඔබතුමාලා දන්නව නම් කියන්න කවුද කියලා. මම දන්නේ. අද පළවෙනි වතාවට මේ රටේ අධිකරණය කෙරේ විශ්වාසයක් තියෙනවා. අද මේ රටේ පොලිසිය කෙරේ විශ්වාසයක් තියෙනවා. අධිකරණය කෙරේ විශ්වාසයක් නැහැ කියනොද? ඔබතුමා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලාද? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? තමුන්නාන්සේ මේ මන්ත්‍රීතුමා එක නඩුකාරවන්ගේ තීන්දුවට කැමති නැත්නම් මෙතනල බයින්න එපා. මේ අධිකරණය තමයි කිව්වේ වැට් කෙටුම්පත අහෝසි කරේ. මේ වැට් බදු අයකරන එක අහෝසි කරේ. ඒ අධිකරණය තියෙන්නේ. එක මහේස්ත්‍රාවරයෙක්ගේ නඩුකාරයෙක්ගේ තීන්දුව විරුද්ධ නම් වැරදි නම් කරුණාකරලා ඊළඟ උසාවියට යන්න. තමුන්නාන්සේලා කියන විදිහට විනිශ්චයකාරෝ ලෑස්ති නැහැ. අද තමුන්නාන්සේලා දන ගහන්න. අද ලෑස්ති නැහැ ටෙලි දුරකථනයෙන්. අද ලෑස්ති නැහැ දුරකථනය දුන්නාම ඒ අනුව තීන්දුව දෙන්න. අපිටවත් ඒවා වෙනස් කරන්න බෑ. අපි ඔක්කොම උසාවියට යටත් වෙලා තියෙන්නේ. මේක මහරජතුමාට එක නීතියයි ජනතාවට තව නීතියක් නැහැ. වැරද්ද කරා නම් වැරද්ද කරා. අපිත් ඉන්නවා, අපේ සංවිධායකරුවම අද දඬුවම් විඳින අය. අපි ගිහින් කියන්නේ ඒක නවත්තන්න කියලා. අපි කියන්නේ ඇයි දැන් වෙලාවේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නඩුකාරයෙක් දෙන්න බයින්න. ඇයි නඩුකාරයෙක් දෙන්න බයින්නේ? මොකද බයින්න හේතුව? මොකුත් කියන්නේ. වටේ යනවා. ඔය කේන්තිය තියනවා නම් මොකද්ද කියලා අපිට කියන්නේ? මම පඩිය? මන් දන්නේ මහේස්ත්‍රවරුන්ගේ පඩිය කීයද කියලා. මම මහේස්ත්‍රවරු එන්නේ නෙමෙයි. ඒක ඔබතුමාට පාර්ලිමේන්තුවේ මෙයා කරන්නේ. මට කියන්න පුළුවන් ඕනනම් මට කියන්න මෙතන දෙන. මෙතන මේ ක්‍රියාත්මක කරන අය සියලු දෙනාටම අපිට මේ කොමිෂන් වලට සමාජිකයන් තෝරගන්න, නිලධාරීන් තෝරගන්න හොඳ දීමනාවක් දෙන්න ඕමනේ. අද හොඳ මිනිස්සු එනවනම්, හොඳ පුද්ගලයන් එනවනම් මේවා සේවය කරන්න හොඳ වැටුපක් දෙන්න තියෙනවා. ඒ වේතන තමයි මෙතන යෝජනා කරන්නේ. ඇත්ත වශයෙන්ම මේක යෝජනා කරයන් පස්සේ ගැටුමක් නැතුව ඉන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව විතරයි. අපි ඊළඟට ඒ ගැන කතා කරන්න ඕනේ. ඒත් දැනට ඒ ගැන කතා කරන්න ඔය බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඔබතුමා දන්නව මේ සිවුරු දෙනවා අපි තෝරාගත් අපේ ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් තෝරාගත්. අපි එකතු වෙලා ඒක තෝරාගෙන තියෙන්නේ ඒ නිසා අපි යෝජනා කරන්නේ නිල බලයෙන් පත්වන සභාපතිවරුන් හැඩ අනෙකුත් සභාපතිවරයන් සඳහා රුපියල් ලක්ෂක මාසික දීමනාවක්ද රුපියල් 10,000ක මාසික දුරකථන දීමනාවක්ද පෞද්ගලික භාවිතයට හිමිකම් සහිත නිල නිවා වාහනයක් හැකි වාහනයට සඳහා ඉන්ධන ලීටර් 225ක් හෝ වෙළඳ පොලේ පවත්නා ඉන්ධන මිල ගණන් වලට අනුරූපව දීමනාව. ඒ නිල බලයෙන් පත්වන සභාපතිවරු හැර අනික් අයට ආයන් නිල බලයෙන් පත්වන ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරයන් සඳහා තම නීත්‍ය තනතුරේ වැටුප්පා දීමනාවලට අතිරේකව ස්වාධීන කොමිෂන් සභාවින් සභාපතිවරයාගේ මාසික දීමනාවෙන් 50%ක මාසික දීමනාවක්ද අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව හැර අනිකුත් ස්වාධීන කොමිෂන් සභාවල නිල බලයෙන් පත් නොවන සාමාජිකයන් සඳහා රුපියල් 75,000ක මාසික දීමනාවක්ද රුපියල් 8,000ක මාසික දුරකථන දීමනාවක්ද තම පදිංචි ස්ථානයේ සිට කොමිෂන් සභා කාර්යාලයට යාමට ඇති දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 350ක් දක්වා රුපියල් 25,000ක ප්‍රවාහන දීමනාවක් හෝ කිලෝමීටර් 350කට වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් 50,000ක ප්‍රවාහන දීමනාවක්ද 2015 ජූනි 17 දින ඇති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛන අංක 3 2015 විධිවිධාන පරිදි නිල බලයෙන් පවත්වන සමාජිකයන් සඳහා එක් රැස්වීම වාරයකට සහභාගී වෙන රුපියල් 10,000ක දීමනාවක්ද 1994 අංක 19 දන්න අල්ලස්සා චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 8 වගන්තියට අනුව එම කොමිෂන් සභාවේ සභාපතිට සාමාන්‍යව සමාජිකයන්ටද බලතල පැවරී ඇති බැවින් එම කොමිෂන් සභාවේ සමාජිකයන් රුපියල් 95,000ක මාසික දීමනාවක්ද රුපියල් 8,000ක මාසික දුරකථන දීමනාවක්ද පෞද්ගලික භාවිතයටද හිමිකම් සහිත නිල වාහනයක් එම වාහනය සඳහා ඉන්ධන ලීටර 170ක් හෝ වෙළඳ පොලේ පවත්වන ඉන්ධන මිල ගණන් වලට අනුරූප දීමනාවක් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ආ සමාජිකයන් වෙත මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වූ කාල සීමාව සඳහා ඔවුන්ගේ මාසික දීමනාවෙන් 3/4 විශේෂ දීමනාවක්ද අපි මෙතන යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම 1994 අංක 19 දරන අල්ලස්වා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පනතේ 17 වගන්තියේ පළවෙනි උපවගන්තිය 90 කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යය ඉටු කිරීම පිණිස එම කොමිෂන් සභාවට සහාය වීමට අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීමට සහ එම තනතුර දරන තැනැත්තාට පාර්ලිමේන්තුවේ නිශ්චය කරන ලබන වැටුප් ගෙවීමට විධිවිධාන සලකා ඇතේින්ද මම එකක් කියන්න කැමතියි. මේ සභාවේ ගියවුරුද්දෙන් පස්විත හිටි නිලධාරීන් බඳව ගන්න පටන් ගත්තේ. එයාට පුහුණුවක් දීලා තිබුණේ නැහැ. එයා පුහුණු ගන්න පටන්ගෙන තියෙනවා මේ අවුරුද්ද ගියවුරුද්දේයි මේ අවුරුද්දේයි. ඒ අධ්‍යක්ෂ ජෙනරල් තුමිය වෙනුවට 2015 පෙබ්‍රුවාරි 20 දින සිට ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීම තියෙන්නේ. අපි අධ්‍යක්ෂ ජෙනරල් තුමියගේ වේතනය දීම මේ වැටුප විශේෂයෙන්ම අතිරේක සොලිසිටර් ජෙනරල් වරයෙක්ගේ වැටුපට හා සමාන කරලා තියෙනවා. ඒක සමාන හා දුරකථන දීමනාව ඉන්ධන දීමනාව නිවාස කුලී දීමනාව හැර ඒහා සමාන සියලු අනික් සියලු දීමනා ලබා දෙනවා අධ්‍යක්ෂ ජෙනරල් තුමියට. ඊට අමතරව අමාත්‍යාංශ ලේකම් දීමනාව දුරකථන දීමනාව ඉන්ධන දීමනාව හා රජයේ නිල නිවාසයක් ලබා දී නොමැති නම් නිවාස කුලී දීමනාවද ලබා දෙන්න තමයි මෙතන යෝජනා කරන්නේ. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි මම මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම නැකිට්ටේ මේක යෝජනාව ඉදිරිපත් කරන්න විතරයි. ඒත් මම පුදුම වුණා මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ලා කරපු සද්ද ගැන. ඒ නිසා මට සිදු වුණා ටිකක් කල් අරගෙන මේ ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා මේ යෝජනා දෙකම මම මේ සභාවට ඉදිරිපත් කරනවා.
Honorable Subhanjinan. Honorable Subhanjinan, yes.
The Parliamentary Finance Committee considered this yesterday. We made one observation. Some of the commissions have slightly different functions. I appreciate that the election commission, from the date of the declaration, you have made a specific proposal. But with regard to something like the Human Rights Commission, where they might need to travel much more than other commission members, would the government consider slightly different formula for travel allowance and so on?
We could do that, but I think we'll have to pass this and then bring some amendments.
Yes.
We can certainly go into the matter, and whatever the decided, can ask the Honourable Speaker to take it up, and thereafter we can make suitable amendments for those commissions. Anik karnithin me karu katana ke tumne visheshem me sabha kriyatmakaran patangate giyaude October maasem passe enisa dam varshya piren enisa Dinesh Gunawardana mantuma kiyata api matak karanno ne me sabha walta එයාගේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා මේ සභාවන් කොමිෂන් සභාව විසින් මාස 3කට සැරයක් තමන්ගේ වාර්තා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න නැති කියලා. ඒකත් අපි ව්‍යවස්ථාවේ
ලැබේ අවස්ථාවේදී. Next speaker is Honorable S. Sridharan. Before that order please, Deputy Speaker will take the chair.
Honourable Member, please.
Gaurava Pirathi Sabanayar avargale, indraya sambala alavu thittangal thodarbaga, thurai saarndha aanaikkuzhuvin thalaivargalukkana sambala thittangal valanguvathu thodarbana thalaiyangathin keezh, enakku oru visheda anumathiyai thangalidamirundhu edhirpaarthu, kadantha 16/9/2016-aam theethi, Kilinochiyinudaiya sandhaiyile yerpatta oru paariya vivathu thodarbaga இந்த இடத்திலே இந்த சபையினுடைய கவனத்தை கொண்டு வருவதற்கான சில முன்மொழிவுகளை நான் முன்வைக்கிறேன். கிளிநொச்சியினுடைய பொதுச்சந்தை என்பது 1983 ஆண்டுகளுக்கு முதல் இலங்கையிலே ஒரு பிரதானமான பொதுச்சந்தையாக பல்வேறுபட்ட பொருட்களை தென்னிலங்கையிலிருந்தும் வடபகுதியினுடைய கிழக்கு பகுதியிலிருந்தும் மக்கள் மத்தியாக சந்தித்து கொள்வனவு செய்கின்ற ஒரு பெரும் சந்தையாக கிளிநொச்சி பொதுச்சந்தை காணப்பட்டது. 1983களுக்கு பிற்பாடு இலங்கையிலே ஏற்பட்ட யுத்த மிருகங்களை தொடர்ந்து அதனுடைய சந்தை அமைப்பு சீர்குலைந்து போனதன் காரணமாக டம்புள்ள அந்த இடத்தை தன்னுடைய கையிலே எடுத்துக்கொண்டது. அதற்கு பிற்பாடு பல தடவைகள் கிளிநொச்சி மாவட்டம் இடம்பெயர்ந்து முழுமையாக பின்னகர்த்தப்பட்ட பிற்பாடும் கூட அந்த மக்கள் யுத்தத்தினுடைய சூழ்நிலைகளை தாண்டி தங்களுடைய வியாபார பொருட்களை தங்களுடைய உற்பத்தி பொருட்களை அந்த சந்தைகளிலே விற்பனை செய்து சிறிய அளவில் தங்களுடைய பொருளாதாரத்தை மேம்படுத்தி கொண்டிருந்தார்கள். இந்த காலம் தாண்டி வருகிற பொழுதுதான் பாரிய யுத்தம் 2008 ஆண்டு தமிழர்கள் மீது திணிக்கப்பட்ட பொழுதும் அவர்கள் இடம்பெயர்ந்து முள்ளிவாய்க்கால் வரை சென்று வவுனியாவுடைய முகாம்களுக்குள் இருந்து மீண்டும் அவர்கள் குடியேறி வாழுகிற பொழுது 2009 ஆண்டின் மீள்குடியேற்ற காலத்திலே அம்பாள்குளம் பகுதியில் இந்த சந்தையினுடைய அமைப்பு தற்காலிகமாக அப்போதைய அரசினால் மேற்கொள்ளப்பட்டது. அதற்கு பிற்பாடு அந்த சந்தை பூரணமாக கிளிநொச்சியினுடைய டிப்போ சந்தையில் இருக்கின்ற நகர பகுதியில் ஏற்கனவே இயங்கிய இடத்தில் ஒரே ஒரு மீன் சந்தைக்கான கட்டிடத்தோடும் மற்றும் சில வெற்றிலை போன்ற மரக்கறி போன்ற வியாபாரங்களுக்கான ஒரு கட்டட அமைப்போடும் ஏனைய கிட்டத்தட்ட 220 மேற்பட்ட கடைகள் தற்காலிக கொட்டைகளாகவும் தற்காலிகமான கடை அமைப்புகளை கொண்டதாக அமைக்கப்பட்டு அவர்கள் அவசர அவசரமாக அந்த இடங்களில் வியாபாரத்தை ஆரம்பித்தார்கள். அது அந்த காலத்தில் ஏற்பட்ட ஒரு தேவையாகவும் இருந்தது. ஆனால் அந்த கடைகள் அமைக்கப்படுகிற பொழுது கூட அக்காலத்திலிருந்த அரசும் அந்த அரசோடு இருந்த அவர்களுடைய காட்டு சட்டங்களை கையிலே வைத்திருந்தவர்களும் அந்த கடைகளினுடைய சரியான அமைப்பு முறையில் தற்காலிக கடைகளை அமைக்காத காரணத்தாலும் அதனை அங்கு மக்களால் தெரிவு செய்யப்பட்ட ஒரு பிரதேசவை இருந்தும் அவர்களை மீறி கட்டாயப்படுத்திய முறையில் அவர்களுக்கு வழங்கியதாலும் அது சரியாக பேணப்படவில்லை என்பதுதான் உண்மையானது. வடக்கு மாகாண சபை பொறுப்படுத்த பிற்பாடு 70 மில்லியன் ரூபாய் செலவிலே 60 கடைகள் கொண்ட ஒரு தொகுதி இப்பொழுது அந்த சந்தைக்குள் அமைக்கப்பட்டுக் கொண்டிருக்கிறது. இந்த சூழ்நிலையில் தான் கடந்த 2016/9/16 இரவு 9:30 அளவில் அந்த சந்தையிலே ஏற்பட்ட ஒரு தீ விபத்து கிட்டத்தட்ட 5 மணித்தியாலங்கள் ஒரு பெரும் சுவாலியாக எரிந்து 124 மேற்பட்ட கடை தொகுதிகள் முற்றாக எரிந்து நாசமாகி இருக்கின்றன. அங்கே பழக்கடைகள் 22 புடவை வியாபாரத்தில் ஈடுபடுகின்ற 55 கடைகளும் தையல் வியாபாரத்தில் இருக்கின்ற 2 கடைகளும் அழகு சாதன பொருட்கள் பென்சி பொருட்களை விற்பனை செய்கின்ற 44 கடைகளும் தேநீர் கடை ஒன்றுமாக மொத்தம் 124 கடைகள் முற்றுமுழுதாக எரிந்து நாசமாகி இருந்தது. இதனுடைய மொத்த பெறுமதிகள் 22,17,97,200 ரூபாய் என பிரதேச சபையினால் கரச்சி பிரதேச சபையினால் மதிப்பீடு செய்யப்பட்டிருக்கிறது. கிட்டத்தட்ட 230 மில்லியன் ரூபாய் பெறுமதியான சொத்துக்கள் அந்த மக்கள் இழந்திருக்கிறார்கள். இவர்கள் கடுமையான யுத்தத்தால் பாதிக்கப்பட்டவர்கள். யுத்தத்தில் அவர்கள் அகதிகளாகி உடுத்த உடுப்போடு சென்று மீண்டும் குடியேறி அவர்கள் மெல்ல மெல்ல தங்களுடைய வியாபாரத்தை ஆரம்பிக்கிற பொழுது இந்த இயற்கையினுடைய அனர்த்தம், எதிர்பாராத அனர்த்தம் அவர்களை மீண்டும் ஒரு பாரிய படுகுழிக்குள் தள்ளியிருக்கிறது. இது தொடர்பாக நான் அவசர அவசரமாக ஜனாதிபதிக்கு எழுத்து மூலமாகவும், பிரதமர், மீள்குடியேற்ற புனர்வாழ்வு அமைச்சர், உள்நாட்டு அலுவல்கள் அமைச்சர், நிதியமைச்சர் ஆகியோருக்கு எழுத்து மூலமாக கடிதமாக நான் அனுப்பியிருக்கிறேன். இது தயவு செய்து எல்லாராலும் ஒரு இரக்கத்தோடும் அவருடைய வேகமாக செயல்படுத்தக்கூடிய வகையிலும் அணுகப்பட வேண்டிய விடயம் அவர்களுக்கான ஒரு நிவாரண உதவி. உடனடியாக அவர்கள் அந்த கடைகளை தாங்கள் ஆரம்பித்து தங்களுடைய வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்கான முயற்சிகளை அவர்கள் மேற்கொள்ள வேண்டும். நேற்றைய தினம் கூட நான் நிதியமைச்சரை சந்தித்து பேசுகின்ற பொழுது அவர்கள் வங்கிகளிலே கடன் பெற்றிருக்கிறார்கள். இலங்கை வங்கி, மக்கள் வங்கி, தேசிய சேமிப்பு வங்கி, கொமர்சல் வங்கி, ஹட்டன் நேஷனல் வங்கி, இதனை விட கொமர்சல் கிரெடிட், ஏசியா கிரெடிட் போன்ற இடங்களில் கடன்களை பெற்று அவர்கள் இந்த கடைகளை நடத்தியிருக்கிறார்கள். இவ்வாறானவர்களுக்கு அங்கு காப்புறுதி கிடைக்கவில்லை. காரணம், அவருடைய கடைகள் தற்காலிக கடைகள் என்ற காரணத்தால் அவர்களுக்கு காப்புறுதிகள் எதுவும் வழங்கப்படவில்லை. வங்கிகள் தற்காலிக கடைகளுக்கு கடன் வழங்கி இருக்கிறார்கள், ஆனால் காப்புறுதி நிறுவனம் தற்காலிக கடை என கூறி அவர்களுக்கு காப்புறுதியை செய்ய முன்வரவில்லை. இதனால் அவர்களுடைய காப்புறுதி கூட இல்லாத நிலையில் அவர்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். இது ஒரு மனிதாபிமான பிரச்சனை. அனர்த்தம் காரணமாக இந்த நாட்டிலே பல இடங்களில் பலவிதமான பிரச்சனைகள், மலையகத்திலே ஏற்பட்ட மண் சரிவுகள், சலாவையில் ஏற்பட்ட வெடிகுண்டு பிரச்சனைகள் போல கிளிநொச்சியிலே ஏற்பட்ட இந்த 124 கடைகளுக்குமான அழிவு ஒரு பயங்கர அனர்த்தமாக இந்த நாட்டிலே பார்க்கப்பட வேண்டும். அதனால்தான் இவர்களுக்கான உதவியை இந்த உயர்ந்த சபையினூடாக நான் முன்வைக்கிறேன். இங்கே மீள்குடியேற்ற புனர்வாழ்வு அமைச்சர் அவர்களும் இருக்கிறார். அவர்களும் இதை கூடுதலான கவனம் எடுப்பார் என்று நான் கருதுகிறேன். இதனை விட நாட்டினுடைய இந்த உயர்ந்த சபையினூடாக ஒவ்வொரு அமைச்சர்களும் இதில் இந்த துறை சார்ந்தவர்கள், இதனோடு தொடர்புடையவர்கள் வேகமாக இதற்கு உதவ வேண்டும் என்பதுதான் இதில் மிக முக்கியமான என்னுடைய வேண்டுகோள். இதனை விட இந்த இடத்திலே ஒன்றை நாங்கள் குறிப்பிட வேண்டும். கிளிநொச்சி ஒரு தனி மாவட்டமாக இருந்தும் அந்த மாவட்டத்திலே ஒரு நகர சபை இல்லை, மாநகர சபை இல்லை என்ற காரணத்திற்காக அங்கு ஒரு ஃபயர் பிரிவிகேஷன், தீயணைப்பு படைப்பிரிவு இல்லாமல் இருந்தமையே இது ஒரு மிக முக்கியமான காரணமாக இந்த தீயினால் ஏற்பட்ட அழிவு கொள்ளப்படுகிறது. அங்கு ஒரு தீயணைப்பு படை இருந்திருந்தால் இந்த அழிவை பெருமளவில் தடுத்திருக்க முடியும். யாழ்ப்பாணத்தில் இருக்கின்ற யாழ்ப்பாண மாநகர சபைக்கு சொந்தமான தீயணைப்பு இயந்திரங்கள் அந்த ஊழியர்களோடு வருகை தந்து அணைக்கும் வரை அங்கு சாதாரணமாக நீர்வளங்கள் வடிகால் அமைப்பு சபை, பிரதேச சபை போன்றவற்றினுடைய பௌசர்கள் மூலமாகவே தண்ணீர் அடித்து நூற்பதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டது. ஆனால் அது பெரிய அளவிலே வெற்றியை கொடுக்கவில்லை. ஆனால் ஒரு ஃபயர்பிரிகேஷன் இருக்கிற பொழுது, அந்த இடத்துல ஒரு தீயணைப்பு படை இருக்கிற பொழுது அதனை வெகு வேகமாக செய்திருக்க முடியும். இதனை இனியாவது காலம் தாழ்த்தாமல் கிளிநொச்சியின் கரச்சி பிரதேச சபையை கிளிநொச்சி நகரசபையாக தரம் உயர்த்துவதற்கான வேண்டுகோள்கள் 2013 ஆண்டிலேயே தமிழ் தேசிய கூட்டமைப்பினால் அரசுக்கு முன்வைக்கப்பட்டிருக்கிறது. இது கிளிநொச்சியினுடைய மிக முக்கியமான தேவையும் கூட. ஆகவே கிளிநொச்சிக்கான ஒரு தீயணைப்பு படைப்பிரிவும் உடனடியாக இந்த அனர்த்தத்தை தொடர்ந்து ஆவது ஏற்படுத்தப்பட வேண்டும் என்பதே எங்களுடைய மிக முக்கியமான கோரிக்கை. இதனை விட இங்கே இந்த பாதிக்கப்பட்ட உரிமையாளர்கள், இந்த 124 கடை உரிமையாளர்களும் வங்கிகளிலே கடனை பெற்றிருக்கிறார்கள். கிரெடிட் அடிப்படையிலே, கடன் அடிப்படையிலே நாள் வட்டிக்கு கூட அவர்கள் கடனை பெற்றிருக்கிறார்கள். இந்த வங்கிகளோடு இந்த அரசு பேசி, நிதியமைச்சர், மீள்குடியேற்ற அமைச்சர், நீங்கள் இந்த வங்கிகளோடு தொடர்பை ஏற்படுத்தி ஒரு 6 மாத காலங்களுக்கு இவர்களுடைய வட்டியையும் இல்லாமல் செய்து வங்கி கடன்களையும் நிறுத்தி இவர்கள் தங்களுடைய தொழிலை ஆரம்பித்து இயங்க தொடங்கிய பிற்பாடு அதன் ஒரு 6 மாத கால இடைவெளியை அவர்களுக்கு வழங்குவதற்கு அந்த வங்கிகளோடு நீங்கள் ஒரு உதவியை ஏற்படுத்த வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் முன்வைக்கின்றேன். அதனை விட அவர்கள் சந்தையிலே மின்சார கட்டணம் கட்டியிருக்கிறார்கள். மின்சார ஒழுக்கு கூட இதற்கு காரணமாக கூட ஆராய்கிறார்கள். நாளாந்தம் அவர்கள் பிரதேச சபைக்கு வரி கட்டியிருக்கிறார்கள். இவர்கள் இவ்வாறெல்லாம் செய்தும் கூட ஒரு காப்புறுதியையோ அதற்கான ஒரு கம்பன்சேஷன் நட்டகிட்டையோ அவர்கள் பெற முடியாமல் இருக்கிறார்கள் என்றால் இது ஒரு பாரிய இழப்பாகவே மேற்கொள்ளப்படுகிறது. ஆகவே தயவு செய்து இந்த கிளிநொச்சியிலே ஏற்பட்ட, கடந்த 16 ஏற்பட்ட அனர்த்தம் ஒட்டுமொத்தத்திலே பல பேருடைய இதயங்களை புளிந்த விடயம். யுத்தத்திலே அவர்கள் பல்வேறுபட்ட விடயங்களை, தங்களுடைய சொத்துக்களை இழந்திருக்கிறார்கள். குடும்பத்திலே பல தங்களுடைய அங்கத்தவர்களை இழந்திருக்கிறார்கள். தங்களுடைய முழு சொத்துக்களையும் வியாபார பொருட்களையும் இழந்துதான் மீண்டும் மீண்டும் வந்தவர்கள் குடியேறி இந்த இடத்திலே தங்களுடைய வியாபாரத்தை ஆரம்பித்தார்கள். பல பெண்கள் கண்ணீர் விட்டு கதறி அழுதார்கள். நான் அந்த இரவு நேரம் அந்த இடத்திற்கு சென்ற பொழுது கூட பலர் அந்த எரிகிற கடைகளுக்குள் தாங்கள் தற்கொலை செய்வதற்கு கூட முயற்சித்தார்கள். அவ்வாறான மிக ஒரு பாதிக்கப்பட்டவர்களுடைய நிலையை கருத்திலே எடுத்து உடனடியாக அவர்களுக்கு உதவ வேண்டும் என்பதை நான் இன்றைய இந்த தினத்திலே என்னுடைய அவசர வேண்டுகோளாக உயர்ந்த சபையினூடாக முன்வைக்கிறேன். எனக்கு இருக்கிற மிகுதி நேரத்தை என்னுடைய அடுத்த எனக்கு பின்னால் பேச இருக்கிற எங்களுடைய கட்சி சார்ந்தவர்களுக்கு விட்டு நிறைவு செய்கின்றேன்.
பூமஸ்தூதி நியோஜக தானாயகத்துமணி, வெதகாத் யோஜனாவாக விசேஷம் அல்லாசா தூஷண சோதன விமர்சன கமிஷன் சபாவ சம்பந்தேன் சா சொலிசிட்டர் ஜெனரல் துமா சம்பந்தே இவகேம் அனிகுத் காரணா கீபேக் சம்பந்தே வெட்டுப் சா அனிகுத் தீமனா சம்பந்தே எதிரிபத்கர்ண மே யோஜனாவோட மகிதானே மீட்ட வெடிய பார்லிமெண்ட் சாமாஜிக பிரமாண கிட்டியானா ஆயத்தான் இத்தா வெதகாத் வேணுவா அத அகமத்துமா கதாகரத்தி நியூஜ கதாநாயக துமணி கதாவ பட்டங்காண்டத் கலி மந்தெக்கா இல்லு ஹாண்டவால் பெட்டலு ஹாண்டவால் நோய்குத் சத்வாங்க ஹாண்டவால் நீ வட்டினா சபாகமே நீ குத்தேரும் தேங் கொங்காண்டக் தேங் ஆவா மட்ட கதா கதா காண்டி சரி கொங்காண்டகு ஆவா தேங் இத்தர கொண்ணுத் ஹாண்ட நிகுத் கரல இவராய் தேங் தவ சத்து ஹத்தர பஸ்தினா இன்னே ஏ ஹத்தர பஸ்தினா அத்துட்ட ஆவோத் ஏ ஹாண்டத் நிகுத்துவே விசேஷம் நியோஜ கதாநாயக துமணி ஓய கொமிஷன் சபா டிக்க கேண்ட அத்தர்மன் சந்தோஷம் எக்ஸத்தாதிபக்ஷ மந்திரிவரே வசேன் ஆண்டு பக்ஷேத விபக்ஷேத கீழ பலுவின எக்ஸத்தாதிபக்ஷே ஹத்தலிஸ் அட்டே இந்தலா உந்த தேவால் கரானம் ஏ ஹெமதேட்டம் எக்ஸத்தாதிபக்ஷ அப்படி சாயோகி திரத்தீரம் தொருது தனகரிமே பணத்த அப்படி ஆண்டு பக்ஷே இத்திரிக நாவா அப்படி விபக்ஷே இத்திரிக நாவா ஹபை மே பிரிச ரடட வெடதாய வேண யாம் தேக் தியனோனா ஏகட சகாயோகியாக துண்ணினே மே அவஸ்தாவேதி நியூஜ கதாநாயக துமணி அப்படி அகே கர வாசு நானக்கார மெத்துமால வகை விபக்ஷே ஹிட்டியாத் யாம் ஹடக் நகன மந்திரி வரு யாம் யாம் அவஸ்தாவல ஹரிதேவல் கரண்ட யுமேன மந்திரி வரு எதுமா ஹிட்டிய மஹேந்திராதிபஸ் மகத்தியாகே ஆண்டு யாட்டதே அவருது காணம் හැබැ අපි එතුමාගේ බලාපොරොත්තු මේ කාර්යභාරයවත් අපි අවස්ථාවේදී හිටිනවා දැක්කේ නැහැ. 18 වෙනි සංශෝධනය. අමු අමුවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනේ විනාශ කරන සංශෝධන. ඒවට මොන මොන හේතු වින්දා හරි මේ උදවියට අත උස්සන්න සිදු වුණා. අද අපි සන්තෝෂ වෙනවා නියෝජ කතානායක තුමනි මේ රටේ යහපාලනේ වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ හිටියත් මේවා දේශපාලන වශයෙන් අපිට අවශ්‍ය සමහරලාට. හැබැයි රට ගැන හිතලා අපිට කෙලින් කතා කරන්න පුළුවන් කෙලින් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන හින්දා අගමැතිතුමාට ජනාධිපතිතුමාට බය නැතුව මේ කොමිෂන් සභාව ටික ස්ථාපනය කරා. මට මතකයි ඒ දවස්වල මම රාජපක්ෂ වරුන්ට එරෙහිව කතා කරන කාලෙදී මට විරුද්ධව නඩු කීපයක්ම ගේන්න තැත් කරා. හැබැයි අපි බය වුණේ නැහැ. අපි නැවැත්තුවේ නැහැ අපේ හඬ. අපි දෝෂාරෝපණය කරෙත් නැහැ මේ කොමිෂන් සභාව වලටත් නඩුකාරයින්ට. ඒ අවස්ථාවල අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නැත්තම් වෙනත් අධිකරණයකට ගියා කරුණු දැක්වුවා අපි අපිට අවශ්‍ය තීන්දුව ලබා ගත්තා. හැබැයි අද නියෝජ කතානායකතුමනි මේ රටේ බිලියන ගාණක් හොරකම් කරලා ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සඳහන් කරනවා පසුගිය අවුරුදු 10 තුල ඩොලර් බිලියන 19ක් රටින් පිටමත් වෙලා තියෙනවා. බිලියන 19ක් 19 බිලියන් ඩොලර්ස් අපිට මේ රට ගොඩ ගන්න තිබ්බ මේ මුදල් ටික හොරකම් කරේ නැත්නම් මේ රටෙන් පිටමං වුනේ නැත්තම් අද අපිට සන්තෝෂයි. විශේෂයෙන්ම වාසු නානක්කාර මහත්මයා නීතිඥවරේ දිල්ලුක්ෂ වික්‍රමසිංහ මැතිතුමිය එතුමිය පත් කරලා කාන්තාවක් වශයෙන් නිර්භීත එතුමිය තනතුරු බාරගෙන එතුමියගේ අපි බැලුවොත් විශේෂයෙන්ම නීතිමය දෙපාර්තමේන්තුවේ එතුමිය කාර්යභාරය ඉතා පිරිසිදුව අපි නීතිතිවරු අවුරුදු 8ක් අවුරුදු 10ක් 18ක් තියෙනවා නීතිති වෘත්තිය සම්බන්ධයෙන් ස්වාමිනාදන් මහත්වරුන්ට අපිට අත්දැකීමක් තියෙනවා. අපි එතුමියගේ කල්ක්‍රියාව ගැන හොඳට දන්නවා. එතුමියට මට ගැහුවා. එතුමියට චෝදනා කරා. පුළුවන් නම් එක හරි එතුමිය විරුද්ධව එතුමිය ගැන චෝදනාවක් තියෙනවා ඉදිරිපත් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළ කාලය තුල වාසුදේව නානක්කර මැතිතුමා හිතරෙන් කව දන්නවා. නිර්භීතව පිරිසුදුව වැඩ කරපු කාන්තාවක් වශයෙන් එතුමිය බාරගත්ත මේ වගකීම ලේසපාසු කාර්යභාරයක් නෙමෙයි. දේශපාලඥයන්ට විරුද්ධව නඩු පවරන සිදු වෙනවා. බලවත් පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන සිදු වෙනවා. හැබැයි එතුමිය ඒ තනතුරු බාරගත්තා. බාරගත්ත විතරක් නෙමෙයි, මම දැක්කා සමහර මන්ත්‍රීවරු යම් යම් කතා ඉදිරිපත් කරනවා. ඔබතුමාට මම එක නිදසුනක් දෙන්න. පසුගිය කාලය තුල මොහන් පීරිස් මැතිතුමා සහ බාලපටි මැතිතුමා හිටියා ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුතුමා වශයෙන් කටයුතු කරන කාලේ, ඒ වගේම බාලපටි මැතිතුමා අල්ලස් කොමිසමේ ඒ සභාපති ධුරේ දරන කාලේ, පුළුවන් නම් අරන් බලන්න දුරකථන වාර්තා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔෆිස් එකේ දුරකථන අංක ටික ගන්න, මොහන් පීරිස් මහත්තයාගේ දුරකථනය පරීක්ෂා කරලා බලන්න, බාලපටි මහත්තයාගේ දුරකථන නම්බර ටික පරීක්ෂා කරලා බලන්න. පුළුවන් නම් ඔබතුමාලා පුළුවන් නම් අපිට පුළුවන් නම් ඒක පරීක්ෂා කරලා බලමු. ඒ වගේම මේ අවස්ථාවේදී මේ ආණ්ඩුවේ දිල්ලුක්ෂ වික්‍රමසිංහ මැතිතුමිය, එහෙම නැත්නම් ශ්‍රීපවන් මහත්තයාගේ, ඒ වගේම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ දුරකථන අංක පරීක්ෂා කරලා බලන්න. එක හරි දුරකථන පණිවිඩයක් දීලා තියෙනවා නම් අගමැතිතුමා හරි ජනාධිපතිතුමා හරි පුළුවන් නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් එහෙම දුරකථන පණිවිඩයක් දීලා ඒ අල්ලස් දෙපාර්තමේන්තුව නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ නැත්නම් අධිකරණය හසුරවන්න තැත් කරා කියලා පුළුවන් නම් අපිට පෙන්වන්න යම් කිසි චෝදනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි ඔබතුමාට ඒ වගකීම් බාර දෙනවා. නියෝජක කතානායකතුමනි, අපි මේ රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිද භාවය, නීති ආධිපත්‍ය සියල්ල මේ රටේ අනාගතය වෙනුවෙන් අපි බිහි කරා. පොඩි කාලයක් ගත්තේ අපි සුළුතර ආණ්ඩුවක් තියාගෙන ජනවාරි 8 වෙනිදා ඉඳලා ඒ කාර්යභාරය ඉටු කරා. මේ විපක්ෂයටවත් පක්ෂයටවත් ආණ්ඩු පක්ෂයටවත් අදාළ දෙයක් නෙමෙයි. හොරෙක් නම් අල්ලස් අරන් තියෙනවා නම් දූෂණයට පාත්‍රලා තියෙනවා නම් තමන්ගේ කාලය තුල රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක අපි සෑම දිනාටම එකලස ක්‍රියාත්මක වෙන්න ඕනේ. යම් කිසි ආකාරයකින් වැරදි ලෙස චෝදනා ලැබනවා නම් අපි ඒවට විරුද්ධව කතා කරන්න කැමැති. අපි කියන්නේ අපි අංග සම්පූර්ණ ආණ්ඩුවක්, අංග සම්පූර්ණ රටක් බිහි කරා කියලා. හැබැයි සාපේක්ෂ වශයෙන් බලනකොට 98%ක් 99%ක් අපි පිරිසුදු මාර්ගයේ ගිහිල්ලා තියෙනවා කියන එක මේ රටේ ජනතාවට පේනවා. 1%ක් 2%ක් අපි වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා පෙන්වා දුන්නොත් ඒ වැරදි මෙන්න මේවා කියලා අපි ඒ සම්බන්ධව කතා කරන්න අපි කැමැති. අපි කියන්නේ නැහැ මට විශ්වාසයි ජනාධිපතිතුමා සම්බන්ධයෙන්, මට විශ්වාසයි අගමැතිතුමා සම්බන්ධයෙන්. මම මොකද අගමැතිතුමා සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරලා තියෙන එතුමත් එක්ක කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන්, එතුමත් එක්ක සටන් කරා, එතුමා වෙනුවෙන් වැඩ කරා. එහෙනම් එතුමා ගැන මම හොඳට දන්නවා. එක සහතිකයක් මට එතුමා ගැන දෙන්න පුළුවන්. නීතිය සම්බන්ධයෙන් නැත්නම් ඔය විශේෂයෙන්ම අල්ලස් කොමිසම නැත්නම් අනිකුත් කොමිෂන් සභාව සම්බන්ධයෙන් එතුමා කිසි විටක එතුමාගේ බලතල පාවිච්චි කරන්නේ නැහැ. ඒ කොමිෂන් සභාවවලටවත් අධිකරණයටවත් අත ගහන්න. ඔබතුමා නිදසුනක් දෙන්න. මැතිවරණ අවස්ථාවේදී, මගේ පාර්ලිමේන්තු මැතිවරණ අවස්ථාවේදී මට විරුද්ධව අභූත චෝදනාවක් ඉදිරිපත් කරා යම් පොලිසියේ හිටපු පොලිස්පතිතුමා සහ යම් නිලධාරීන් පිරිසක් විසින්. මම SSC මහත්තයට කතා කරලා කිව්වා මෙතන පොලිස් සැරයක් බීලා ඉන්නවා, මේ පොලිස් සැරයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කියලා. මට කියලා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා මන්ත්‍රීතුමා. අපි DHSP-ටයි SSP-ටයි සඳහන් කරලා තියෙනවා ඔබතුමා ඔබතුමාගේ වැඩ ටික කරගෙන යන්න අපි පරීක්ෂාවක් දැන් කරනවා කියලා මට සඳහන් කරලා, ඊට පස්සේ දවසේ මට විරුද්ධව බී රිපෝට් එකක් උසාවියට ඉදිරිපත් කරා. මගේ මැතිවරණ ව්‍යාපාරය විශාල ලෙස කඩාකප්පල් කරා. හැබැයි අද වෙනකන් ඒ නඩුව තියෙනවා. නඩුව ඉවත් කරගෙන නැහැ. ජනාධිපතිතුමා කාටවත් කතා කරේ නැහැ. අගමැතිතුමා කාටවත් කතා කරේ නැහැ. ඒ නඩුව තාමත් ක්‍රියාත්මක වෙනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් ගත්තා. පොලිස්පතිතුමාට විරුද්ධව හිටපු තෙන්නකොණ්ඩ විරුද්ධවත් ඒ අදාළ පොලිස් නිලධාරි විරුද්ධවයි. අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. හිරුණගා ප්‍රේමචන්ද මැතිතුමියට විරුද්ධව ඉතා සුළු චෝදනාවකට එතුමියට විරුද්ධව අද අතිචෝදනා පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. ඒවට අත ගැහුවද ජනාධිපතිතුමා? ඒවට අත ගැහුවද අගමැතිතුමා? නෑ. අද වාසුදේව නානකාර මහතාට විරුද්ධව එක චෝදනාවක් තියෙනවද අලස් කොමිසමේ? ඔබතුමාට විරුද්ධව ඉදිරිපත් වෙන්නේත් නෑ. ඒ හොරෙක් නෙමෙයි ඔබතුමා. ඔබතුමාගේ මගේ දේශපාලන වශයෙන් අපි දෙන්න හැප්පෙනවා. හැබැයි කවුරු හරි කිව්වොත් ඔබතුමා හොරකම් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙත් නෑ. ඔබතුමා වෙනුවෙන් මම පෙනී හිටනවා. ඇයි එන ඔබතුමාට විරුද්ධව අද විශාල හඬක් නගන්නේ ඔබතුමා? ඇයි ඔබතුමාට විරුද්ධව චෝදනා නැත්තේ මේ ස්ථානවල? අපිට ඔබතුමා විශාල කරදරයක්. ඇත්තටම හැබැයි ඔබතුමාට විරුද්ධව කොහෙවත් චෝදනාවක් ඉදිරිපත් කරලා නෑ. ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඔබතුමාට විශ්වාසයි හෘද සාක්ෂිය එකම ඔබතුමා උත්තර දුන්නොත් ඔබතුමා දන්නවා ඔබතුමාට විරුද්ධව චෝදනාවක් එල්ල වෙන්නේ නෑ කියලා. ඒ කාලේ අධිකරණයේ ක්‍රියාත්මක වුණ හැටි අපි දන්නවා. සරත් වංශක මහත්තයා මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා විරුද්ධ පක්ෂයට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලුවා කියලා ඔබතුමා දන්නවා. හෘද සාක්ෂිය එකම චෝදනා හතරක් දන්නෙත් නෑ. එක මන්ත්‍රීවරයෙක් ඇහුවොත් මොකද්ද චෝදනා හතර කියලා කියාගන්න බෑ කාටවත්. බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා අද රට ජාතිය ගැන කතා කරනවා. අද රණවිරුවන් ගැන කතා කරනවා. ගිහිල්ලා අල්ල දැම්ම හිරේට අවුරුදු හතරක් ජම්පර් ගාලා මෙතුමා බලන්න මං පස්සේ පාරක් ගියා. එහෙම රටක අපි ජීවත් වුණේ. බොහොම ස්තුතියි. ඒ හින්දා නියෝජ කතානායකතුමනි, මේ රටේ ක්‍රියාත්මක වුණු ත්‍රස්තවාදය, රාජපක්ෂවරු මේ රටේ ක්‍රියාත්මක කරපු ත්‍රස්තවාදය ගැන අපි සියලු දෙනාම දන්නවා. ඊට විරුද්ධ අපි සටන් කරා. හොරකම, ජඩකම, මැරකම මේ රටේ රජ කරා. අද අපි සියල්ල අවසන් කරලා තියෙනවා. ඒ හින්දා ඉදිරි අනාගතය වෙනුවෙන් මේ කොමිෂන් සභාව අපි ශක්තිමත් කරනවා. මේ අපි හැමදාම ආණ්ඩු පක්ෂීන් නැති වෙයි. හැබැයි අපි බය නැහැ. කොමිෂන් සභා අධිකරණයේ මේ සියල්ල රටේ ස්වාධීනව කටයුතු කරන්න අපිට පුළුවන් හැමදේම අපි කරනවා. ඒ හින්දා නියෝජ කතානායකතුමනි, සුළුසුළු අඩුපාඩු තියෙන්න පුළුවන් වාසු වෙන නානක්කාර මැතිතුමනි, එහෙම තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අනිවාර්යයෙන්ම අපි ඒ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ හින්දා විශේෂයෙන්ම අධිකරණයේ තීන්දුව තියෙනවා නම් ඔබතුමාට අපහැදිලි, ඒ වගේ ඔබතුමාලා සෑහීමට පත් නොවෙන ඔබතුමාලා ඒවා විවේචනය කරන්න. ඒ විවේචනය කරන අයිතිය තියෙනවා. කලින් කරා වගේ SP සන්නේ මහත්තයාට කරා වගේ ගිහිල්ලා එතන දාන්න බෑ. අධිකරණයට අපහාස කරන්න බෑ. හැබැයි විවේචනය කරන්න පුළුවන් අධිකරණයේ තීන්දුව. අද මේ රටේ මේක අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක ඔබතුමා පටන් ගන්න. තීන්දුවක් තියෙනවා නම් ඔබතුමා හිතනවා නම් වැරදි කියලා කරුණු දක්වලා ඒකට ඔබතුමා විවේචනය කරන්න මමත් ඔබතුමාට සහයෝගය දෙනවා. අධිකරණයට කටයුතු කරන්න බෑ. අධිකරණ අපහාස කරා කියලා මේ රටේ ඒව දන්නේ නැහැ කවුරු. අධිකරණය ගැන කතා කරන්න බෑයි. හැබැයි එහෙම දෙයක් තියෙනවා නම් ඔබතුමාට කතා කරන්න අයිතිවාසිකම් තියෙනවා. ඒ හින්දා නියෝජ කතානායකතුමනි, දිල්රුක්ෂ වික්‍රමසිංහ මැතිතුමිය සම්බන්ධයෙන් මම සහතිකයක් දෙනවා. එතුමිය නිර්භීත වගේම පිරිසුදු කාන්තාවක්. කවුද කිව්වා අගමැතිතුමාගේ නායක කියලා? වික්‍රමසිංහ කියලා නැම තිබ්බට එතුමාගේ නායක නෙවෙයි. හැබැයි එතුමා අඳුරනවා. හැබැයි එතුමා සියලුම නීතිජවරු මේ රටේ අඳුරනවා. ඒ හින්දා නියෝජ කතානායකතුමනි, ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ඒ වගේ මගමැතිතුමා සම්බන්ධයෙන් අපි දන්නවා නීතිය යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ විනිවිදභාවය අගය කරන නායකයෝ දෙන්නේ කිසිම අවස්ථාවක පලිගන්න කවුරුවත් අමාරුවේ දාන්න ඒ වගේම කවුරුවත් බේරන්න ඒ නීති අංශවලටත් අනෙකුත් අංශවලට කතා කරන්නේ නැහැ කියන සහතිකය මම එතුමාලා දෙන්න වෙනුවෙන් දෙනවා. එහෙනම් නියෝජ කතානායකතුමනි, සන්තෝෂ වෙනවා මෙතන මීට වැඩිය පිරිසක් හිටියනම්. මොකද මේ කොමිෂන් සභාව ටික අපි ඇති කරගත්තේ ඉතාමත් අමාරුවෙන්. අද රටේ රාජ්‍ය නිලධාරීන්ට, පොලිසිය නිලධාරීන්ට ඒ සියලු දෙනාට අද කොන්ද කෙලින් තියාගෙන නිදහසේ දේශපාලනය අත නොගසා කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ඉදිරි අනාගතයට ඇති කරලා තියෙනවා. බොහොම ස්තුතියි කතානායකතුමනි.